තෙරුවන් සරණයි. අර මේ මජ්ජේ සූත්‍රේන මේ දැන් අර වර්තමානයේ මැද මේ අතීත අනාගත කියන අන්තරිකයි වර්තමානයේ මැද කියන එකයි එක පැහැදිලිව තේරෙනවා සර්. ඒ වුණාට දැන් ඒකෙම අර කියනවනේ මේ පස්සය ඒකාන්තයක් පස්ස සමුදය ඒකාන්තයක් පස්ස නිරෝධයේ මැද ඒ නිරෝධයේ මේ පැවරෙන්න එපා කියලා. සර් මෙතන මේ හිතනකොට ඒකයි අර කච්චානගොත්ත සූත්‍රයේ මේ සමුදය දකින්නකොට නැත කියන එක පිහිටන්නේ නැහැ, විරෝධය දකින්නකොට ඇත කියන එක පිහිටන්නේ නැහැ කියන ඔය දෙක එකට කල්පනා කළාම මට ඒක ටිකක් මේ පැහැදිලි නැහැ සර්. පුළුවන් නම් සර් ඒක කරුණා කරලා අර පස්ස ඒකාන්තයක් පස්ස සමුදය ඒකාන්තයක් පස්ස නිරෝධයේ මැද කියන එක පැහැදිලි කරලා දුන්නොත් ලොකු පිනක් සර්.
මම හිතන්නේ අහන්නේ පස්සේ ඒකාන්තයක් පස්ස සමුදය තවාන්තයක් පස්ස නිරෝධය මැද කියන එක.
එහෙමයි සර්.
ඔව්. දැන් අපිට තියෙන අවබෝධය තමයි දැන් එහෙන් දකිනවා කියන්නේ චක්කු සම්පස්සේනේ.
එහෙම.
නැත්නම් මේ ඇහෙනවා කියන්නේ සෝත සම්පස්සේ වෙන්න ඕනනේ.
එහෙම.
හරි. ඊළඟට අපි හොයලා මොකක්ද ඔතෙන් තියන්නේ? දැන් ඇහෙනවා කියන එකේ සද්දය වෙන්නත් දැ, කන වෙන්නත් දැ. ඒ හින්දා ඔය දැන ගැනීම වෙන්නත් දැ. එතකොට බහිද්දෙත් නැ, අජ්ජත්ෙත් නැ, මදත්තේ දෙන්නේ. එහෙනම් අන්න පස්සය විය නොහැක්ක කියලා නුවණකට එනවා. දැන් බලන්න. ඔව්. එතකොට පස්සේ හැදෙන හැටිත් දන්නවා. මේව හැදුනොත් පස්සේ තියෙනවා. ඇස ඉපදුනොත්, රූප ඉපදුනොත්, විඥානේ හටගත්තොත් ඉතින් පස්සේ
හටගන්නවනේ.
හටගන්න හැටිත් දන්නවා. ඒවා අවිද්‍යාව නිසා කියලා දන්නවා. දැන් මොකද්ද වෙන්නේ? පස්සේ විය නොහැක්ක. නැත්තම් මේ ඇසීම දැකීම විය නොහැක්කක්. අන පස්ස නිරෝධය දැනගන්නවානේ. ඔන්න ඔව්. ඔන්න ඔය දැනගැනීමේ තමයි මේ අද කතා කරන එකෙත් මං මේ පෙන්වන්න අවධානය යොමු කරන්න හැදුවේ. දැන් අපි නිරෝධය දන්නවා. හැබැයි දැන් ඔතන ඇහෙනව නේද? පස්ස නිරෝධය මැද. හැබැයි මැද තැවරෙන්නත් එපා කියලා එකක් තියෙනවා නේද?
එහෙමයි.
මජ්ජේ මත්තා නලිප්පති. දැන් අපි නිරෝධය දැනගත්තාම නිරෝධය කියන කරුණ අල්ල ගත්තා කියන එක අපිට පේන්නේ. එතකොට තමයි ඔය හැම සිද්ධ වෙන එකම වියනව හැක්කක් කියනව හැක්කක් කියලා අපි නිරෝධය අල්ලගෙන. ඒ කියන්නේ නැති බව, නිරෝධ නැති බව කියන්නේ ඒක අපි අර කලින් කතා කරන්නේ නැති බව නෙමෙයි, උපදින්නේ නැති බව, විය නොහැක්කක් බව. විය නොහැක්කක් බව නිත්‍ය කරගෙන. දැන් ඔතන තමයි අනිත් ඔක්කොම අනිත්‍ය බව දකිනවා. පොඩි දෙයක් නිත්‍ය කරගන්න. කංචි සංකාර නිච්චතෝ සමනුපස්සති. කිසියම්ම සංකාරයක් නිත්‍ය කියලා අහු උනානම් මේ බුදු දහමේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්මත නියාමයට බැසගන්න බෑ කියන පැත්තක් කියනවනේ. දැන් අන්න ඔය දැන් නිරෝධය දැකලා නිරෝධයට අහු වෙනවා කියන එක නිරෝධය නිච්ච සංඥාවක් කරගන්නවා කියන එක අහු වෙන. ඔතන තමයි අර මේ දැලීම් ගැටීම් එන්නේම නැහැ. නෑනේ අජ්ජත්ෙත් නෑ බහිද්දෙ. අතිද්ද විද්ද එක්ක හිත හැතිරෙන්නෙත් නෑ. අජ්ජත්තේ බැසගන්නෙත් නෑ. අජ්ජත්ත සන්තිත්තෙත් නෑ. හැබැයි එහෙම තියෙද්දිත් එතර වෙන දර්ශනෙත් නිවි. ඒකයි මේක කොච්චර සයුක්ත කියන දර පහුගිය කාලේ මට දැන් ඒ වචන ටික මතක නෑ. ඔය මොකද්ද ඔබ විස්තර කරන්න කියලා මම හිතන්නේ ඒ දවස්වල කිය කියා හිටියා. මොකද්ද මේ 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 සාහිත්‍යිකයත් සංකීර්ණ නැතුව තවත් මොකද්ද එකක කියදෙනවා කියන වචනයක් තිබුණේ.
මතක නෑ කාට හරි කියන්න පුළුවන්.
අනුපාදා අපරිච්ඡන්න.
අන්න හරි. ඕක මොකද්ද කියලා විස්තර කරන්න කියා හිටියා නේද? අනුපාදා අපතිද මොකද්ද නේද? අල්ලගෙනත්
නෑ. අනුපාදා හැබැයි පරිතස්සනාවක් තියෙනවා.
අන්න හරි. දැන් ඔන්නෝකයි දැන් කොහොම කියන්නද නේද? හිතා ගන්නවත් නෑනේ. උපාදානේ කරලත් නෑ. හැබැයි පරිතස්සනාව තියෙනවා නේ. අනුපාදා පරිතස්සනා වගේ ගන්නේ. දැන් බලන්න දැන් මේ දහම තව තව දකින්නකොට ඔන්නව තේරුම් යනවා. දැන් ඒ කාලේ විස්තර කරන්න කියන ඔක කොච්චර කිව්වත් අහුවෙන්නේ නැහැ. දැන් හැබැයි ඒක විස්තර නොකරත් පේනව නේද මොන වගේ දෙයක්ද මේ කියලා. පොඩි අදහසක් ගන්න පුළුවන්.
ඔව් වෙලා තියෙන්නේ පේනවා.
ඒ අන්න දැන් මට හිතන්නේ අන්න ඒ මට්ටම වගේ තමයි අර වස්ස නිරෝධා කියන මැද පැවරෙන්නේ නැහැ කියන්නේ. අර නෙළුම්කොලේ වතුර වගේ කියලා නේ එතෙන්ටත් කියන්නේ. දැන් අපි නොදන්නවා වුණාට අපි නිරෝධය කියන එකත් අල්ලගෙන නේ. ඒකේ පැවරිලා. ඒ හින්දා අනිත් දෙක වැරදි කියනවා. අන්ත දෙක වැරදි කියනවා. හැබැයි අපිට පේන්නේ මැද අල්ලගෙනයි අන්ත දෙක වැරදි කියන්නේ කියලා. පස්ස නිරෝධය අල්ලගෙනයි පස්ස සමුදයයි පස්සයයි වැරදි කියන්නේ. ඒකයි මේ දහම සියුම් කියන්නේ ඒකයි.
ඒක තමයි පනා ගන්නකොට ආයි මේ පැටලුණා කියන්නේ මොකද මේ මැද කියන්නේ කියන්නේ දැන් වර්තමානයේ අතීත අනාගතයේ කියන එක ඒක වර්තමානයේ ඉඳන් දෙපැත්ත පැහැදිලි වර්තමානියක් පිටන්න බෑ කියන එක. නමුත් මෙතන මේ පස්සේ ඒකාන්තයක් කියන්නේ මොකද කියන එකත් මට
එතනිනුත් ගන්නකො වර්තමානයේ පිටන්න බෑ කියලා අපි වර්තමානයක් නෑ කියලා කියන්නේ වර්තමානයේ ඉඳන් නේද? අපි වචනේ නොකිව්වට අතීතෙත් නෑ, අතීතෙත් වැරදි, අනාගතෙත් වෙන්න බෑ. හැබැයි ඕක කියන්නේ අපි වර්තමානයේ අල්ලගෙන කියන එක අපිට පේන්නේ නේද? කතාව අපි මේක අල්ලගෙනමයි මේක කියන්නේ කියන එක ඒ Tamanta අහුවෙන්නේ. ඒකයි ඔතන අර කල්යාණ මිත්‍රයා ඕන කියන්නේ ඔන්න ඔය වගේ කියන්නේ සියුම්ම තැනේදී දහම හරියට ඇහුන් නැත්තම් අහන්න අපේ මානසිකත්වෙත් එදිලා තිබුන් නැත්තම් ඒක අහන්නම බැරි වෙනවා. ඒ කියන්නේ ඇහෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දහම දේශනා කරනවා ඇහෙන්නේ නැහැ. කියද තැනට යනවා. ඒකයි අර අපේ පැත්තේ වැඩෙන්න ඕන ටික වැඩෙන්න ඕන. දැන් අර නෙළුම් මල කියන එක අර පොහොට්ටුක උඩට ඇවිල්ලා තියෙන වෙලාවේ ඉර එළිය වැටුනොත් විතරයි ඒක පිපෙන්නේ. එනතුව ඒ මට්ටමට ඇවිල්ලා නැතුව ඉර එළිය වැටුණා කියලා පිපෙන්නේ
නැහැ
නේ. ඔව්. ඒ හින්දා තමයි මේ අපිට ඉතින් කරන්න තියෙන්නේ තව තව දහම අහන්න විමසන්න කියන එක තමයි කරන්න තියෙන්නේ. මේක උනාද නැද්ද කියන ප්‍රශ්නෙට වඩා කරන්න ඕන දේ කරගෙන යන එකයි. එතකොට අර ප්‍රශ්නේ නැහැ. දැන් අවබෝධ උනාද නැද්ද, දැන් ඥානෙ පහල උනාද නැද්ද කතා යෙදෙන්නේ නේද?
එතන සර් කච්චානගොත්ත සූත්‍රයේදී අර සමුදේ දකින්නකොට නැත කියන එක පිටින්නේ කියන එකත් මේ
දැන් ඔව් මට ඒක කියන්න බැරි වුණා. දැන් සමුදය දකින්නකොට නැත කියන එකක් කතාවක් තිබුණා නම් සානහෝ නත්ිතා සා නහෝති. නත්ිතා සා නහෝති. නත්ති කියලා කතාවක් එදීමක් අදහසක් තිබුණා නම් ඒක පිළිගන්නේ. හැබැයි නැත කියන එකට අර්ථයක් එනව නෙවෙයි. මේ මේ සමුදය වෙන හින්දා නැත වෙන්න බෑ කිව්වොත් නැත කියන එකට අර්ථයක්
නෙදුන්නේ.
නැත නැත කියන එකේ යෙදීමක් නැති වෙනවා. කතාවක් නැති වෙනවා. හරි. අර මං කියේ අනිත්‍ය තෙල් අනිත්‍ය දැක්කනම් තෙල් ගැන කතාවක්ම එන්න බෑනේ.
එහෙමයි. ඒක කොටස තෙල් දැක්කනම්
අනිත්‍ය දැක්කනම් ඇස ගැන ආයේ කතාවක් එන්න බෑ මේ. ඔව්. මේ නිසයි අනිත්‍ය කියලා කියනවනම් අනිත්‍ය දැකලා නැහැ.
නෑ. දැන් සර් තෙල් වල අනිත්‍ය දැක්කනම් තෙල් ඇතනත කතා මොකුත් නෑනේ.
ඔව්.
තෙල් වල අනිත්‍ය දැක්කනම් ඇතනත කතා මොකුත්ම
ඒ කියන්නේ දැන් නැත කියන එක සානහෝති කියන්නේ නැත වෙන්න බැරි මේ හිඳයි කියලා විස්තරයක් එන්න බෑ. ඔව් නැත කියන්නේ මොකද්ද ඒක වෙන්න බැරි මෙහෙමයි ඒ කතාව දාලා නැහැ. අකට කතාවක් ආවන දැන් අපි ඕක ගලපන්නේ මොකද්ද ඔන්න බලන්න දැන් සමුදය ලෝක සමුදයන් කෝ කච්චාන කියනකොට ඒ ලෝක කයයි සමුදයයි කියන එක සමුදය කියන්නේ හට ගන්න බව නේද?
එහෙමයි.
එතකොට ඔන්න ඔය සමුදය වෙන්න බෑ කියන වෙන්න බෑ කියන එකටත් අර්ථය තියෙනවනේ. විය නොහැක්ක. දැන් ඔන්න ඔය වචන තුනේ අර්ථ වලින් අපි සමුදය දැකලා මේක තේරුම් ගන්න කියොත් අර වඳාම්මගේ දරුවා කියන එක දැන් වඳ කියන එක මේ නැති ලැබෙන්න බෑ. අම්මා කියන එක අම්මා. ඒකට අර්ථය. දරුවා කියනකොට දරු. දැන් ඔය තුන අරගෙන මේක වෙන්න බෑ කියන එකයි. වඳාම්මගේ දරුවා කියනකොට එන අර්ථය. කතා කරන්නම බෑ. යෙදීමක්ම නැහැ. ආයේ සෙවීමක් විස්තර කිරීමක් අදාළම නැහැ
තේරෙනවද?
ඒ දෙකේ වෙනස. එතකොට අපි දැන් අපි කොච්චර කිව්වත් කරන්න හදන්නේ අර සමුදය කියන එක සකස් වීම කියන තේරුම අපිට තියෙනවනේ හටගන්න හැටි. ඔන්න ඔය නිමිත්තට ගලපලා තමයි අපි නැත කියන එක දකින්න හදන්නේ. මොකද සමුදයටත් අර්ථය තියෙනවා නැත කියන එකටත් අර්ථය තියෙනවා. ඒ සමුදය දැක්කොත් නැත වෙන්න බෑ කියන එකට කොහොම හරි ගලප ගන්නවා. ගැලපෙනවා. මේ ධර්මයේ හැටි එහෙමයි. හැබැයි ඔය ගැලපීම නෙමෙයි බුදු කෙනෙක් පෙන්වන්නේ. සමුදය දැක්කොත් යථාභූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කා කියන්නේ දැන් හොඳට බලන්න. සමුදය යථාභූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කා කියන්නේ සමුදය කියන එකට තේරුමක් එන්න බැහැ. මේ සකස් වෙනවා කියන අදහසවත් එන්න බැරි වෙනවා නේද? ඔතන පේනවා අද කොච්චර සියුම්ද කියලා.
ඔව් සර් දැන් පස්ස සමුදය කිව්වහම අපි
දැන් සමුදය කියනකොටම සකස් වෙනවා කියන අදහසේ හැදෙනවා කියන අදහසින් නේද අපි බලන්නේ.
එහෙමයි එහෙමයි.
දැන් බලන්න එහෙම කතාවක් නැහැ නේ.
ඔව් අපි ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි අරගෙනමනේ චක්කු සම්පස්සේ ගැන කතා කරන්නේ. ඒක පිටවගෙනනේ.
ඔව් දැන් අපි කොච්චර මේක මේ අපේ අදහස් සටහන් නිමිති දාන්නේ නැහැ කිව්වත් අපේ හොයන්න ගතියම අර ඒකට ගලපන එක. දැන් සමුදය දැක්කා කියලා සමුදයකට ගලපලන ඒක වියනොහැකි කියන එක වියනොහැකි කියන සටහනට ගලපලන.
එහෙමයි.
ඒකයි අර නිරෝධය දැක්කා කියලා නිරෝධය අල්ලගෙන ඒක අර මජ්ජේමන්තා නලිප්පති කියන එක නෙවෙයි. දැන් නලිප්පති කියන්නේ නිරෝධ කියන කතාවවත් මේ කතා කරන්න බැරි වෙන්න ඕනෙන්නේ. දැන් නිරෝධ කතාව තියෙන්නේ සමුදයට සාපේක්ෂවනේ. ඒකයි ඔය වය කතා කරන්නේ සමුදයක විතරයි. නිකම්ම වය කියන්නේ සමුදය වය. එහෙනම් වය කියන ධර්මතාවය අපිට පේන්නේ වය ධම්මා. වය ධම්මා කියන එකට තව නමක් තමයි සංඛාරා කියන එක. වය ධම්මා කියන එකට තව නමක් තමයි සංඛාරා කියන එක. අපි මොකද කරන්න හදන්නේ? වය ධම්මා කියන එක සංඛාරා කියන එකට ගලපන්න හදන්නේ. සංඛාර කියන එක තියෙන හැක්කක් කියලා ඒ දෙක ගලපනවා නේ. හැබැයි වය ධම්මා කියන එකටම තව නමක් තමයි සංඛාරා කියන එක. වය ධම්මා
කියන්නේ වය ධම්මා කියන්නේ එතකොට වය ධම්මා සංඛාරා කියනවා. එතකොට වය ධම්මා සංඛාරයක් වය ධර්මයක් කියන එක.
දැන් අපි වය ධම්මා සංඛාරා කියලාද දැකලා තියෙන්නේ? සංඛාරා වියනහක්ක් කියලා වය ධම්මා කරන්න යනවාද? සකස් වීම කියන එක අරගෙන ඒක වියනහක්ක් කරන්නනේ යන්නේ.
ඔව් ඔව් එහෙම නිසා.
තේරෙනවද?
එහෙමයි. සංඛාරා කියන එක අරගෙන ඒක වියනහක්ක් සකස් වීම වියනහක්ක් කියලානේ කියන්නේ. මෙයා බලන්නේ.
ඔව්. දැන් ඒ වියනහක්ක් නම් ආයේ ඕක සංඛාරකට ආයේ ගලපන්න ඕනද? සමුදයකට ගලපන්න ඕන.
මිරිඟුව වගේ නේ සර්. මිරිඟුව වගේ එතකොට මොකුත්ම නැහැ කියන එක නේද සර්?
ඒක තමයි. ඉතින් ඔක මොකුත්ම නැහැ කියනකොට එන ප්‍රශ්නේ ඔක වචනෙන් කියාගන්න බෑ.
බෑ තමයි.
මිරිඟුව කියන්නේ මොකුත්ම නැහැ තමයි. හැබැයි ඒක මිරිඟුව නෙවෙයි.
නකොත්ම කිව්වොත් ඒක ගන්න බෑ නේද? දැන් වචනයක් කියන්නේ
එහෙමයි. ඔව්. ඒකයි මං කියේ. දැන් දුක්ඛ ආර්ය සත්‍ය දුක කියන්නේ මේකයි කියනවනම් ඕක දුක වෙන්න බෑ. ඇයි? මට ලැබුණ දුක ගැන නේ ඔය
කියන්නේ? එහෙමයි එහෙමයි එහෙමයි. පුද්ගලියුත් ලැබෙන දුකක්
නෙමෙයි. ඔව්. සංඛාරය ගැන කතා කරනවා නම් සකස් වෙලා ඉවරයි. ඒක සංඛාරය දැසගෙන ඉවරයි. ඒ වය ධර්මයන් නෙවෙයි තව දුරටත්. නිරෝධ ධර්මයන් නෙවෙයි. අපි සමුදයක් ගැන කතා කරනවා නම් සමුදේ දැසගෙන ඉවරයි.
සංස්කරණය ගැන කතා සංස්කරණය කියලා අපි කිව්වට සංස්කරණය ගැන මේක මුකුත්ම මේ කතා කරන්න හිතන්ද එහෙම මේ මුකුත්ම කරන්න බැරි දෙයක් කියලා දැන් වය ධම්මා සංඛාරා කියන එකෙන් මට ටිකක් තේරුනේ මේ එතෙන්දි තමයි සත්‍යම දැනුනේ සර්. කීපේකම තමයි සංස්කාරය
කියන්නේ. ඔව්. තව විදිහකට කිව්වොත් කියන්න තියෙන්නේ මේක තේරුම් ගන්නනේ අපි හදන්නේ. ඒ තේරුම් ගන්න බැරි දේවල් තේරුම් ගන්න හදනවා. තේරුම් ගත්තනම් ඕකට කියන්න තියෙන්නේ අඥානකම්. ලැබුණානම් අඥානකම්.
හැබැයි සර් අපි කරන්නේ මොනෝ එතකොටද සර් දැන් මොකද ඇත්තටම දැන් අපි කරන්නේ ඔය බලන එකනේ. ඒ කියන්නේ දැන් බලන මේක සපස්ුනේ පෙනීම ඇසීම ඒවා ගැන ඇත්තටම හිතා දැන් ක්‍රියාවන්ට උපදනමක්
නැහැ. මේ කතාව කියන්න පුළුවන් ඕක හොයපු කෙනෙකුට විතරයි. හොයපු නැති කෙනාට කියන්න තියෙන්නේ ওই ටික හොයන්න කියලා. ඒ කියන්නේ හොයලා අර අතරන භාවයට පත් වෙද්දී මේක මට හොයාගන්න බැහැ.
එහෙම
නෑ. ඒ අසරණ භාවයේ තුල තමයි ධම ඇහෙන්නේ අනුගත වෙන්නේ කියන්නේ. නැත්නම් ආයේ මේ ඇහෙන එක ආයේ මොකකට හරි ගලපගෙන මේක නෙමෙයි කිව්වේ කියලා දාගන්නවා.
එහෙමයි සර්. දැන් ක්‍රියාවක් ගැන හිතුවොත් අන්තිමට හිතලා මේ ක්‍රියාව කියන එක මේකට මොකුත්ම නෑ. මේක පණවන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මෝඩකමට පැනවෙනවයි කියන තැනින් නවතිනවා. දැන් එතන නවතිනවා මිසක් එතනින් එහාට දැන් එතනින් එහාට නෑ. එතනින් එහාට හිතන්නත් මොකද කල්පනා කරන්නත් බැරි තත්යකට එනවනේ සර්. දැන් පෙනීම ඇසීම ගැන කල්පනා කළත් ඒකට මේ දැන් ඇසෙන් තොරයි දැකපු දෙයින් තොරයි ඔහොමම කියලා ඉතලා ඉතල යනකොට ඒකට අන්තිමට ඒකට නිර්වචනයක් තිබුණත් බෑ. එතකොට එතනින් නවතිනවා. එතකොට
ඔව් දැන් අපිට ක්‍රියාව කියනකොට මම නැති ක්‍රියාව තියෙනවනේ. මම 얘 දෙන්නෙම නැහැ. මගේ අදහසක් ඇත්තෙම නැහැ. දැන් අපිට ඇහෙනවා කියන ක්‍රියාව, කනවා කියන ක්‍රියාව, යනවා කියන ක්‍රියාව, දැනගන්නවා කියන ක්‍රියාව, හිතනවා කියන ක්‍රියාව. දැන් ඔය ක්‍රියාව කියන එකේ අර අජ්ජත්තක් නැහැ, බහිද්දක් නැහැ. හැබැයි දැන් උතන ප්‍රශ්නයක් නැද්ද? ක්‍රියාව කියලා ඔය මුකුත් නැති ක්‍රියාව කියලා දැනගත්ත මම ඉන්නව නේද?
එහෙමයි.
සිදුවීමක් ධර්මතාවයක් මොකක් හරි කියලා නමක් දාගෙන ඔය ධර්මතාවයක් විතරනේ ක්‍රියාවක් විතරනේ ඔකට ක්‍රියාසිත කියන නමක් දාගන්න හදනවා. හරි? ක්‍රියාසිත. ඒ සිත කියන්නේ සිතෙන් ක්‍රියාව කියලා දැනගෙන ඔය ඔය වචන වල ඒ කියන්නේ අපි දන්නේම නැතුව ඒකයි මං කියන්නේ. දැන් ක්‍රියාව කියලා දැක්කත් අර මං කියන්නේ ඔය වචන මාරු කළා විතරයි කියලා හැඟීම නැති වෙලා නැහැ. ඒ කියන්නේ ඊතර වෙන දර්ශනය ඇහිලා නැහැ කියන එක තමයි ඒ ඒක ඒක මතුවෙන්න අපි දහම අහන්න අපේ සුදුසුකම හදා ගන්න එක තමයි. ඉතින් මේ ආයේ තව තව අහන්න, සාවධානව අහන්න, තව ප්‍රශ්න කරන්න කියන එක කියන්නේ ඔන්න ඔය වගේ. තව තව දැන් මේ සියුම් කරුණු සාමාන්‍ය අය එක්ක කතා කරන්න බෑ. හැබැයි මම හිතනවා මේ අහගෙන ඉන්න හැට එක නිකන් අදහසක් ගන්න පුළුවන් නේද?
මොන
දෙයක්ද මේ කියන්නේ? ඒක එන්නේ නිකන් නෙමෙයි මේ විමසන හින්දානේ.
එහෙම.
ඒ හින්දා දැන් මේවා මුලින්ම කිව්වොත් අර මුකුත්ම විමසන්න බෑනේ. මුකුත් නැති බවමනේ. නැති කියන එකට ඉර වෙන්න ඕනේ. හරි.
හොඳයි සතියේ
සකස් කිරීමක් කියද්දි සකස් කිරීම කියන එකට නිමිත්ත තියෙනවමනේ සර්. එතකොට මේ අපි හිතාගත්තට බෑ සමස්තෙම සකස් කිරීමක් කිව්වහම ඒකේ නිමිත්ත තුල වැහැගෙන තමයි අතන මෙතන නැහැ කියන්නේ. ඒ කියන්නේ අර මේ අපිට සමුදය ලැබීමක් කියලා ලැබෙන්න ඕන වගේ අදහසකින්ම බලන හින්දා. හැබැයි ඔය සකස් කිරීම කියන එකෙත් එහෙම නැත්නම් ඔය ක්‍රියාව කියන එකෙත් හිතද්දි වැරද්ද පේනවා. පෙවුනටය වැරද්ද පේනවා කියන්නේ ක්‍රියාවක් නෙමේක හිතන්න බෑනේ කියන තැනින් ස්ටොප් වෙන එකක් නෙමේ. ක්‍රියාව ඒ කියන්නේ දැන් සමස්තෙම දකින තැනදී. එහෙම නැත්තම් සමස්තෙම දකින තැනදී ක්‍රියාව ඒ කියන්නේ සකස් කිරීම කියන තැනෙත් වැරද්ද පේනවනේ. සමස්තෙම දකින තැනදී 360ම හැබැයි ඒක දහමටත් ගැලපෙනා වගේ හිතෙනවා. සකස් කිරීමක් කියන සංකාර සංකාරත්තාය සංකතං අභිසංකරොන්ති ඉති සංකාරා කියලා තියෙන තැනටත් ගැලපෙනා වගේ හිතෙනවනේ සර්. සකස් කිරීම කියන නිමිත්තත් තුලත් පැවරිලා කියලා තේරෙනවා. හැබැයි මේක සකස් කිරීමක් නෙවෙයි වෙනහැකක් කියලා දැනුමකින් දාගන්නවත් නෙමේ. දැන් හිතලා දැන් ඔළුවත් කැරකෙවෙනවනේ. මේිට වැඩි හිතන්නත් දවකෙත් නේ. එහෙම එකකුත් තියෙනවනේ සර්.
ඒක හිතනවත් දැන් හිතලා වැඩකුත් නැහැ කියලා පේනවා. ඒ කියන්නේ හිතනවා කියන එකත් ආයි සංකාරයක් නේ. එතකොට මේ එතකොට මේකේ ඒක තමයි ඒක දැක්මකට එනවා. හැබැයි දැක්මකට එන්න නිකන් එන්නේ නැහැ. ඔය විමසීම ඔය විදිහටම කරන්න වෙනවා. ඒ කියන්නේ විමස ඉන්නකොට එන තත්වයක් නිසා අපිට මේක කතා කර කර ඉඳලා එහෙම එන්නේත් නෑ. ඒක ප්‍රායෝගිකව ඒක යෙදෙන්නත් තියෙනවා. ඒකට ඒ නිසා තමයි ඒ මොනවාම හරි තමන්ගේ ප්‍රායෝගිකත්වයේ අත්දැකීම එක විමසීම යෙදෙන්න ඕන. එතකොට විමසන්නේ කොහොමද, මේ විමසන විදිය හරිද වැරදිද කතාව නෙමෙයි. ඒ විමසීම විමසගෙන යනකොට අර සිද්ධ වෙන දේක් තමයි අසරණ භාවය කියන්නේ. ඉතින් ඒ විමසීම කළේ නැත්නම් අසරණ භාවයට එන්නේත් නැහැ. අසරණ භාවය නැත්නම් අර සරණ පතන්නේත් නැහැනේ. ඒ එතකොට අර කල්යාණ මිත්‍රයාට දහම ඇහෙන්න නැත්නම් බුදු කෙනෙක්ට යොමු වෙන්න අවශ්‍යතාවය නැහැ. මට පුළුවන් මං අත්දැක්කා කියන එකට එනවනේ. ඒත් මම දහම දැනගත්තා කිව්වොත් දහම ඇහෙන්නේ. දැන් ඔක මේ හරි මේ කියන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒකයි ඒ ඥාණය කියන එක මතුවෙනකන් අපි තවතව දහම අහන්න ඕන, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ඕන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථේ මතුවෙන විදිහට දහම කියන අයව ඇසුරු කරන්න වෙනවා. නැත්නම් අර දහම ඉතින් මේ මොකක් හරි එකකට ගලපන ඒවා අහන්න ගියොත් ආපහු ඒ දහම නෙවෙයි කියන එකත් තියෙනවානේ. අර ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ මම දැනගත්ත අයගෙන්නේ අහන්න ලැබෙන්නේ බුදුහාමුදුරන්ගේ දහම නෙමේ, එක එක්කෙනාගේ දහමනේ. අන්න එහෙම නොවන දහම ඇහෙන්නත් ඕන, එතර වෙන දහම ඇහෙන්නත් ඕන. අහන අපේ පැත්තෙන් ඒක අහන්න උපරිමේට අර අසරණ භාවයේ එන කන් විමසීම යොමු වෙන්නත් ඕන. ඉතින් ඒක අර බලෙන් දෙන්න පුළුවන් කම නෙමෙයිනේ. ඒකයි ඒවට අදාළ ඒවා තව මේ අහන්න විමසන්න කියන්නේ. පෙරවන් සරණ.
සයිට් එකට දැම්මත් හොඳයි. මේක හරි වැදගත් මුද ටික අපිට තේරුම් ගන්න. ඒක හන්දස වැඩි කල්නොයවා මේක අපරු රෙකෝඩින් එක දාන්න කියලා මම ඉල්ලා සිටිනවා. තිරුවන් සරණයි.
ඔය කතාව කියනවා කියන එක දැන් ඊතරයක්ම සමහරු කියනවනේ. ඒක හොඳ ලකුණක්. මොකද ඒකෙන් පෙන්නන්නේ මේක යම් කිසි මට්ටමකට ඇහුණා මේකේ හොයන්න දෙයක් තියෙනවා, අහන්න දෙයක් තියෙනවා කියන එක දැනෙන හින්දානේ. සමහර විට ඒ වුණාට මේ සමා වෙන්න ඕන. අද නම් මේක දහන්න බැරි වෙයි. අද මම මේ දුර ගමනක් යන ගමන ඉන්නේ. ඉතින් සමහර විට හෙට හවස හරි සන්දා උදේ වෙනකොට අනිවාර්යෙන් වැටෙයි. ඒ අතරේ පුළුවන්කමක් තිබුණා යොදනවා. ඉතින් මේක අපිට මේ ආයේ අහනවට වඩා මේ වෙලාවේ තව තව අහන්න. ඒ කියන්නේ දැන් මේ සමහර සියුම් කරුණු කියවෙන්නේ නැහැ අහන අය මේ මට්ටමේ නැත්තම්. අය ඕගොල්ලන්ට තේරෙනවනේ මේ කතා කරපු ටික අර සාමාන්‍ය දහම් හොයන සාකච්ඡා කරන තැනක කිව්වොත් ඒගොල්ලන්ට මේක හිතාගන්න බෑ. හැබැයි මම හිතනවා මේ හැමෝටම දැන් මේක කියනකොට තේරෙනවා කියන එකත් නෙමෙයි. ඒ වුණාට මේ තව කොච්චර අපි සියුම්ම දහම විමසන්න ඕනද කියන එක ගැන අදහසක් එනවනේ. ඒක ලොකු දෙයක්. ඔන්න ඕක තමයි මම කියන්නේ. අර දහම ඇහෙනවා නම් විමසීම මතුවෙනවා. ඒ විමසීම මතුවෙනවා කියන එක තමයි මම කහායේ අහන්න ඕන. තව විමසන්න ඕන. ඔන්න ඕක ඕක වෙන්නේ නැහනේ අපිට දහම ඇහෙනකොට. මේක හරි හරි වැටෙනවා. මේක එහෙම කියලා අපි ඒ කියන්නේ ඒ ඒ බලනකොට එහෙම දාගෙන තියෙනවා අපි දන්නේ නැතු. ඒ මේකයි මේක ඒ දැන් අපි කොච්චර කිව්වත් අපිට හිතෙන්නේ ඔට දැක් වැටුණා ඉතුරු ටික මට තනියෙන් කරන්න බලුවා. ඉතින් එහෙමනම් ඇයි මේ බුදුහාමුදුරෝ මුළු ශාසනයම කල්යාණ මිත්‍රය මත කියන්නේ? එක්ක බුදුහාමුදුරන්ට වැරදිලා ඈ අපි ඉන්න තත්ත්වේ දන්නේ නැතුව ඉතින් එහෙම වෙන්න බෑනේ. ඒකට අර මාර නිතර මතක් කරන දහම ඇහෙනවා නම් අපේ අවදි වෙන්නේ විමසීම. මොකද බුදු කෙනෙක් පෙන්නන්නේ මේ ලෝකේ කිසිම කෙනෙකුට හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි කියලාම අපි අහලා තියෙනවානේ සම්මා සම්බුදු. ඒකට මිනිස්සෙකුට, දෙවියෙකුට, ත්‍රාග්මේකුට, මාරේකුට කිසියම්ම කෙනෙකුට ගෝචර නොවුන දෙයක් මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒක ඔන්න ඔය දැන් ඔය මේවා තව අහන්න ඕන කියන තැන මතුවෙන්නේ අන්නේ ශ්‍රද්ධාව. මේක තව මේක අහගන්න ඕන. මට තනියෙන් බෑ කියන එකනේ අපි අනිත් පැත්තට කියන්නේ. ඔන්න ඕක මතුවෙනවා නම් හොඳයි. ඒ ඒකට තමයි මං කියන්නේ ඔන්න දහම ඇහෙන්න පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ අපේ අපේ පැත්තේ වැඩෙන්න ඕන ගුණාංගය වැඩෙනවා. ඉතින් ඒකට තමයි සතුටු වෙන්න ඕන මේ කොහොම හොඳයි. හොඳයි. ඒ හැමෝටම ඒ වගේ ගතියක් දැනෙනවා නේද? දැන් මගේ පැත්තෙන් මම හැමතිස්සෙම දැන් මම ඒ දහම් කරුණු අහන්න හරි ආසයි. මොකද මේ මම නොදන්න පැත්තක් පෙන්නනවා. ඒ කියන්නේ ඒ දහම ඇහෙනවා කියන්නේ අන්න ඒ වගේ. ඒකට අපිට තව මේකේ විමසන්න බලන්න දේවල් තියෙනවා. ඒකට ඒ බණ අහන්න විමසන්න සුසුසා පරිපුච්චා. ඔන්න ඒ විමසීම දැන් ප්‍රශ්න කෙලින් ඒ ප්‍රශ්න කරන ගතිය මතුවෙනවා කියන්නේ දහම ඇහෙනවා. ඒක පේනවද මං ඔය නිතරම කියන්නේ? දහම ඇහෙනවා නම් ප්‍රශ්න මතුවෙන්න ඕන. ඒ කියන්නේ අපි දන්න දේ නෙමෙයි මේ ඇහෙන්නේ. හොඳයි. දේරුවන් සරණයි.
දේරුවන් සරණයි. මගේ එක එක්කෙනාගේ මානසික මට්ටම වෙනස් නිසා මම ඇත්තටම මේ පහුගිය ධර්ම සාකච්ඡා තුන හතරම බොහෝම අමාරුවෙන් තුන් හතර පාරක් අහලා තමයි යම් කිසි මට්ටමකටවත් තේරුම් ගත්තේ. ඉතින් මට අද උදේ පටන් ගත්ත වෙලේ ඉඳනුත් මට හිතුණා අද එක හරිම වටිනවා, කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියලා. මම ඒකයි ඒ ඉඳින් කළේ. තේරුම් ගන්න
සර් සමාවෙන්න අනේ කරදර කරනවාට ආයේ සමාවෙන්න සර්. එදා අර නවත්තලා ප්‍රශ්න කරපු තැනදී සර් මෙහෙම ප්‍රශ්න කරානේ. කොහොමද සර් මගෙන් ඇහුවා හිතනවා කියන එකටත් අජ්ජත්‍ය සටහනක් තියෙනවා නේද? සමාධිය කියන එකටත් අජ්ජත්‍ය සටහනක් තියෙනවා නේද? එතකොට තව ප්‍රශ්න, මරණය කියන එකටත් අජ්ජත්‍ය සටහනක් තියෙනවා නේද කියලා. එතකොට මට දැන් එතන වැරද්දක් තේරෙනව නේ? අහන ප්‍රශ්නෙම වැරදි කියන මට්ටම, ඒ කියන්නේ තියෙන දෙයමයි පේන්නේ කියන අහන ප්‍රශ්නේ විදිහටමයි අජ්ජත්‍ය සටහනක් තියෙනව නේද කිව්වහම අපි ඇත්තටම අපි අජ්ජත්‍යකුත් බාර අරන් අජ්ජත්‍ය සටහන කියන එකෙත් බැහැ ගැනීම එතන තියෙනවමයි. සර් එදා ඒ ප්‍රශ්නේ ගිය සතිය අහද්දි මට උත්තර දෙන්න බැරි වුණා. ලාවට තමයි ඒක තේරුනේ. නමුත් මේ අජ්ජත්‍ය තියෙනව අජ්ජත්‍ය සටහනක් තියෙනව කියන එක අදාළම නෑ. මේක සිද්ධියටයි අදාළ කියලා සිද්ධියටත් ගෙනහලා ක්‍රියාව කියන එකේ බැහැ ගැනීමක් දැකලා එතකොට අතනත් මගේ වැරදි. දෙවනි වැරද්ද මේක සමස්ත 360 ක්‍රියාවටයි අයිති කියලා ක්‍රියාව කියන එකෙත් වැරද්ද දකිනවා. එතෙන්ටත් සටහනක් තියෙනවනේ. සකස් කිරීම කියන එකටත් සටහනක් තියෙනවනේ. කියන එකත් එතන බැහැ ගැනීමක් පේනවා. පෙවුනට ප්‍රායෝගිකත්වයට මම ධර්ම කරුණු ගැන හිතන්නේ නැහැ. ප්‍රායෝගිකත්වයෙන් මං හිත යමක් මම හිතනවා. ඉතකොට ආයෙත් හිත විසිරෙනවා. හැබැයි ආයෙ උත්සාහයක් දරනවා ප්‍රායෝගිකත්වයෙන් හිතන්න. ඒතකොට හිතනවා කියන එකත් ඒතන වැරද්දක් දන්නවා. නමුත් මං ඒ වැරද්දම කරනවා වගේ එකක්. ඉතින් මට තේරෙන විදිහට දැන් මම වටහා ගත්තේ තව දුරටත් ධර්මය අහලා වැරදි හෝ වේවා හරි හෝ වේවා ප්‍රායෝගිකත්වයට හිත තියලා නිරන්තර විමසීමකුත් යෙදෙනවා. නිරන්තර විමසීමක් යෙදෙන කරුණට ප්‍රායෝගිකත්වයෙන් යන ගමන් කල්ලාණ මිත්‍රයාගේ දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නගේම කල්ලාණ මිත්‍රයාගෙන් ඇහෙන දෙයටත් ඇහුම්කන් දෙනවා. ඒක තමාස කරන්න තියෙන්නේ කියලා තමයි මම තේරුම් ගත්තේ. සර්ට කෝටි ප්‍රකෝටි වාරයක් අනන්ත අප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා සර්. දැන් අම්මා තාත්තට පුළුවන් උගන්නලා යහගුණ කියලා දීලා සසරට දාන එකනේ. නමුත් බුදු කෙනෙකුට සහ කල්යාණ මිත්‍රයෙකුට සමස්ත මෝඩකමින් මිදෙන්නේ සර්. ඉතින් අනන්ත අප්‍රමාණ වාරයක් සර්ට අත්තලව හැමදුරන්ටත් පින් සිද්ධ වෙනවා. හැබැයි ඉදිරියටත් ඒ කියන්නේ තාමත් බාලාංශ පන්තියේ හින්දා ඒ සහ ඒ කියන්නේ කල්යාණ මිත්‍ර උපදේශ අවශ්‍යමයි කියන තැන තමයි ඉන්නේ. අනන්ත ප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි. ඉතින් මම කියන්නේ ඉතින් මමත් තාම ඔය බාලාංශින් තමයි මේක හොයනවා. ඒ යන්න ඒ ගතිය තියාගත්තොත් වරදින්නේ නැහැ. අපි කියන්නේ අපි දන්නවා කියන තැන නෙමෙයි. අපි දන්නේ නැහැ. තව පිටාන්න අහනවා විමසන. හරි. මේ විදිහට තව දහම අහන්න තව විමසන. නිර්වාණ සරණ.
තෙරුවන් සරණයි සර්. මුලින්ම සර් බොහෝ වින් දෙනවා අපිට මේ ධර්ම කරුණු පහදලා දෙන්න මේ ධර්ම උත්සාහයට. මට මේ පොඩි ගැටලුවක් තියෙනවා සර්. මං හිතන්නේ ආපහු මං ආපස්සට අරගෙන යනවා කියලා තියෙනවා මේ ප්‍රශ්නේදී. අපි දැන් මේ නිතර කතා කරනවා වියනහක්ක් වෙනවා කියලා. ඒකත් මට ඇත්තට හරියට පැහැදිලි නැහැ මොකද්ද මේ වියනහක්ක් වෙනවා කියන එක. විතරක් අපි අර නිත්‍යතාවයකට ගිහිල්ලාද කියන අදහසක් එනවා. සර් කරුණාකරලා ඒකට පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි.
මට ඒ කියපු එක හුනේ නෑ. ආයි කියනවද?
ඔව් සර්. මේ සර්ට මම ඉස්සලාම පින් දෙනවා අපිට මේ ධර්ම කරුණු කියා දෙනවට. මගේ ප්‍රශ්නේ මම ආපහු සර්ව විහෙසටපත් කරලා ආපහු ඉනිනවද කියලා තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි මේ අපි විතර කතා කරනවා විය නොහැක්කක් වෙනවා කියන එක. මට ඇත්තටම පැහැදිලි නෑ මොකද්ද මේ විතර මේ කියන්නේ විය නොහැක්කක් වෙනවා කියන එක. ඒකත් අපි අර නිත්‍ය භාවය වැඩගත්තු වාගේ තමයි මට තේරෙන්නේ.
අන්න හරි. ඔව්. වියනොහක්ක් වෙනවා කියන එක නිත්‍ය කරගෙන. ඒක තමයි මම අද මේ කියන්න උත්සාහ කළේ ගොඩක්. ඒ කියන්නේ අර කංචි සංකාර නිත්‍යතෝ සමනුපස්සති. ඔක්කොම සේරම ටික අනිත්‍යයි කියලා මොකද්ද එකක් ආය නිත්‍ය කරගෙන. එතකොට එහෙම වුණොත් අර අනුලෝම කන්තියට එන්නේ නැහැ. සම්මත්ත නියාමයට එන්නේ නැහැ මේ මගපල ලබන එක. නේතන් තානං විජ්ජති කියන කතාව. එතකොට අපි දහම කියලා මෙන්න මේකයි දහම කියලා අපි දන්නේම නැතුව මොකද්ද නිච්ච සංඥාවකට යනවා.
ඒකත්
අඳුරගන්න තමයි අපි කල්යාණ මිත්‍රව තව තව ඇසුරු කරන්න ඕන. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි සර්. අපි දැන් මේ මෙතන කතා කරනකොට මේ ඉය නොහැක්කක් කියලා අපි අදහස් කරන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන සර්. පෙරුවන් සරණයි.
ඔව් දැන් ඒ ඔය කියන එක දැන් ඔයගලන්ට පේනවද අර පස්ස නිරෝධය කියන තැන නිරෝධයත් අල්ලගන්න එපා නිරෝධයත් අල්ලගන්න තැවරෙන්න එපා කියන තැන අපි දැන් අපි දන්නේව නැතුව නිරෝධය අල්ලගෙන කියලා පේනවද විය නොහැක්කක් හටගන්නේම නැහැ ඈ ආයේ අර සමුදේ දිහා බලබලා කියනවා මේක වියනවා හැබැයි කරන්න වෙන්නේ ඔකමයි දැන් ඉස්සෙල්ලා සමුදේ කියලා දකින්න තියෙනවා හැබැයි සමුදේ දැක්ම පැහැදිලි වෙන්නේ නිරෝධයේ අවබෝධය තුල එතකොට ඒකෙත් ආයේ කරන්න දෙයක් ඉතුරු වෙනවා නෙමෙයි මේ ඥානය කියන එක කරන්න දෙයක් ඉතුරු වෙනවා කියන එක නෙමෙයි ඥානය කියනකොට. එතකොට තමයි අර මැද තැවරෙන්නත් එපා කියන තැන නේද අර දැන් වෑයම් කරන්නත් එපා කියන එක. ඒක වචනෙන් කියනවට වඩා ඒක සිද්ධ වෙන දෙයක් මේ දැක්ම තුල ඥානය තුල. තෙරුවන් සරණයි. හැබැයි ඒක මුකුත් නොකර ඉඳීම නෙමෙයි. ඒක වරද්ද ගන්න එපා. මනාහරි ඇහුවද?
ඔව් තේරුවන් සරණයි සර්. දැන් අපි දැන් මේ හැමදේම අජත්ත බහිද්ද ගලප මේ අපි නිරෝධ ධර්මයක් කියලා එහෙම කිව්වට දැන් ඇත්තටම මේක මේ මෙතනදී අපි දැන් මේ එහෙම වුණාම අපි අර ලැග ගන්නවා වගේ වෙනවනේ එහෙම කියන්න ගියාම. එතකොට ඒක නිසා දැන් අපි අර දැන් අපිට කරන්න ඇහෙන දෙයක් හරි අපි මොකක් හරි අරමුණක් ගත්තාම අපේ පංචේන්ද්‍රයන්ට අපි ඒක මේ වෙලාවේ බලන්නත් බැරි කතාව අපි දැනගත්තර දැනුමකින් අපි ඒක එහෙම කරලා අපි මේ ඒක නිරෝධ ධර්මයක් කියලා කිව්වට ඒක අපි ඇත්තයි කියලා අරන් හොයන්න එනව නේද? අපි කිව්වා ඇහැට පේන රූපයක් කියමුකෝ මේ මොකක් හරි එකක්. එතකොට අපි ඒක මේ වෙලාවේ බලන්න බෑ කියන එක අපේ දැනුමෙන් අපි දන්නවා. අපේ යම් කිසි ලෙවල් එකේ ප්‍රඥාවට අපිට තේරුණාට අපි එහෙම කියලා ඒක අතහැරලා දාලා හරියන්නේ නැහැ. ඒක මේ ඒක අපි බලන්න වෙනවා නේද? දැන් මේ ඇතයි කියලා අරන් ඇතයි කියලා අරගෙන රූපේ මෙසේ කියලා අපිට විමසන්න වෙනවා නේද? ඊරවසයි.
ඔව්. ඔතන තමයි අර අපි නිරෝධය දැක්කා නැත්තම් මේ දන්නවා කියන්නේ මේ තමන්ව රවට්ට ගැනීම. ඒ ඔතන තමයි අර අවංකභාවය නැහැ කියන්නේ. ඒ කියන්නේ සත්‍ය හොයන ගතිය අපේ නැහැ කියන්නේ ඔන්න ඔතෙන්ට.
ඔතෙන්ට.
දැන් අපි හිතනවනේ දහම ඇහිලා දැනගත්ත දැන් ඔය ඇත්ත නැත කතාව නෑ අන්ත දෙක නෑ මේ නිරෝධ බව දැක්කා. ඕක තනිකර බොරුවක් නේ.
ඔව් අනිවාර්යයෙන්ම.
නිරෝධේ නම් ඉන්නේ ජීවත් වෙන්නේ කොහොමද? වෙන්න බෑ.
දැන්
මේ කතා කරන සාකච්ඡාව හරිය ඇහෙනවා කියන්නේම මේක සිද්ධ වෙනවා නෑ කියන්නේ කොහොමද? අපි අවංක නෑ කියන්නේ ඔකයි. සත්‍ය හොයන කෙනා හරි අවංකයි. අවංක කියන්නේ අර තමන් තමන්ට තමන් තමන්ට රැවටෙන්නේ. ඒ දැන් අපිට වෙලා තියෙන්නේ අපි අපිටම රැවටිලා.
ඔව්.
ඒ කියන්නේ මං මන් නිරෝධය දැක්කා කියලා මේ මේ එතනට ඒ කියන්නේ මට දහම අවබෝධ වුණා කියලා අපිම රැවටිලා. ඉතින් ඒ ඒක මේ දහම ගොඩාක් හොයනකොට කරගෙන යනකොට වෙන දෙයක්. ඒ කියන්නේ දැන් හරියට දහම ඇහුන් නැත්නම් ඒක අතරමං වීමක්ම වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිරෝධය ඒගොල්ලන්ට විමුක්තියක් දැනෙනවා. නිදහස් වීම නිවන දැනෙනවා. දැනෙනවා කියන්නේ ඒක ආයේ තරකෙන් විතරක් නෙමෙයි අත්දකින්න ගන්නට එනවා. ඉතින් එහෙම අයනේ කාලේ අර නිවන කියලා මේ සාක්ෂාත් කරපු අය හිටියේ. ඉතින් ඒකයි ඒ බුදු කෙනෙක්ගේ වටිනකම. මේක අනිත් එක අර අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ලේසියි කියනවනේ අපිට කරගන්නවත් බැරි එක. මේ මේක දකින්නට වඩා නේද?
ඔව්.
ඉතින් ඒකයි ඔය කල්යාණ මිත්‍රයාගේ වටිනකම ඔන්න ඔතෙන්දි තමයි මතුවෙන්නේ. අපිට කල්යාණ මිත්‍රයාන ලැබුණොත් අපි නිවන දහම අවබෝධ වුණා කියලා අපරාධේ ලැබුණ අවස්ථාව නැති කරගන්න. හොඳයි. තෙරුවන් සරණයි.
ආයි තෙරුවන් සරණයි.
කොට හැප්පිස්සම බලන්න මේ ප්‍රායෝගික ගැත් අපි මේ මේ ඉවත් වෙනවා කියන්නේ දැන් ඉත මට නම් තියෙන ප්‍රශ්නය දැන් මම මේ මම නැහැ කියන්නේ කොහොමද මේ හොදට ඉඳගෙන නෑනේ මේ ක්‍රියා කරන්නේ කවුද ඒ ප්‍රශ්නේ එන්න ඕන කොට ඒක එක්ක විමසීම අවදි වෙන්න ඕන අපි කොච්චර උතන මම නැහැ කියුවත් ඒක අපිව රවට්ට ගැනීමක් විතරනේ. ඒත් එහෙම වෙන්න බෑ මේ සත්‍ය හොයනවා. තව එක විමසන්න ඕන අහන්න ඕන. කියන ඒ කියන්නේ අර ප්‍රායෝගිකත්වයේ එක ලොකු විමසීමකට එන්න ඕන. අපිට වෙන්නේ අපි මුලින්ම ඕකත් වෙන්න බෑ මේකත් නෑ ඕකත් බොරුවක් වියනහැක්කක් තමයි මට අද මතු කරේ ඒවා. ඒ වියනොහක්කක් නිරෝධ ධර්මයක් අපි අර අර මැද තැවරිලා කියන එක පේන්නේ අන්ත දෙක නැති කරගෙන මැද අල්ලගෙන කියන පැත්ත ඒ මං හිතන්නේ මේ එක හැමෝටම උදව්වක් වෙයි තව කීපතරක් පෙරවන් සරණ
බුදුහාමුදුරුවන්ගේ වචන වලින් කිව්වොත් නිවන පිළිබඳ මඤ්ඤණාව කියන තැන නේද සර් ඔතන?
ඔව් ඒක ඒ කියන්නේ මඤ්ඤණාව මඤ්ඤණාව විදිහට පේන්නේ අපි නිවන කියලා මඤ්ඤණාවක් හදාගෙන. ඒතර මඤ්ඤණාව මඤ්ඤණාව විදිහට පේන්නේ නැත්තේ කාටද? අසෘතවත් පෘතජන කියලා තමයි ඉතින් කියන්නේ. ඇහිලා නැහැ. එහෙනම් මේ ශ්‍රුතවත්භාවය හැදෙන්න තව තව දහම ඇහෙන්න පුළුවන්කම අපේ හැදෙන්න අපේ අර අර නිහතමානී බව නේද? ඍතු කම්මඤ්ඤතාවය තව වැඩෙන්න ඕන. අපි කොහෙන් හරි අපේ අපේ පැත්තට ගලපගන්න කොහෙන් හරි හදනවා. ඒක අර අර තණ්හා දැල කියන තණ්හා ජාලිනි. ඒ කොච්චර සියුම් විදිහට මේ දැල එලලද තියෙන්නේ. ගැලවෙන්න බැරිම විදිහ ඒකයි මේ තව තවද දහම අහන්න විමසන්න.
නුව හික්මිලා නෑ කියලා මේ පැත්තෙන් බුදුහාමුදුරුවෝ කතා කරනවා. ඉන්න තැන දකිද්දි. එතකොට මේ බුද්ධ ශාසනයේම බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේම එහා පැත්තෙන් කතා කරනවා. කල යුත්ත කළා ජාතිය ෂය කරා බ්‍රහ්මචර්ය වාසයේ නිම වුණා කල යුත්ත කරා මත්තේ කල යුත්තන් නෑ කතං කරණීයන් නාපරං ඉත්තත්තාය පජානාති කියලත් එහෙන් කියනවා. නමුත් එතකොට කලකිරීමක් එනවා.
ඒ ඒ කාටද තියෙන්නේ? රහතන් වහන්සේට නේද? අපිට නෙවෙයි යා.
ඔව් ඒක තමයි මං කිව්වේ දෙපැත්ත. දැන් අපි ඉන්නේ අරියාණන් හදස්සාවි අස්පුරුෂද සත්පුරුෂ අසුතව පුතජනෝනේ. අසුතව නම් පුතජන මිසක් සුතව පුතජන කියලා එකක් නැහනේ.
දැන් මම ඕක දැනෙන්නම තමයි කිව්වේ. දැන් මං දන්නවා ඕක කියනකොට අපිට දැනෙනවනේ නේද? මෙච්චර මේ හොයලා හොයලා අහලා අහලා ඔන්න ඇහෙනවා අසෘතවත් පුතජන. අපිට මටද මේ කියන්නේ නේද? එතකොට අර හරි දැන් අර පොල්ලෙන් ගැහුවා වගේ නේද? ඒක ඉතින් ඒ මං කියන්නේ ඒක මටත් එක්ක. හරි. ඒකයි අපි තව තව ඒ දහම අහන්න උනන්දුක ඇති කරන්න තමයි ඕක කියන්නේ. නැත්නම් අපි දන්නේම නැති මානයක් අපි හදා ගන්නවා. ඈ ඒ හැම සාකච්ඡාවෙම පෙන්වන්න හදන්නේ අපි මොනවද දන්නේ කියන තැනනේ. ඒකයි මං කියන්නේ. කල්යාණ මිත්‍යා කියන්නේ ඔන්නෝතර පෙන්වන කෙනා. අපිව බොරුවට සනසලා වැඩන්නේ. හරි. තව තව දහම අහන්න. ඒක ඉතින් නිකම්ම නෙමෙයි මේ හේතු ඇතුවනේ කියන්නේ. ඒකට ඒක ඥානවන්තයා ඒකේ උපරිම ප්‍රයෝජනේ ගන්නවා ඒකට. ඒක ඒ බය වෙන්න දුක් වෙන්න කියන කතාවක් නෙවෙයි. දැන් මේ අපි ඒ ඔතන ඉතින් සැනසෙන්න එකකුත් තියනවා. ඉතින් කොච්චර අස්පෘතවත් කිව්වත්තර ශ්‍රද්ධාව පොඩ්ඩක් හරි ඇති වුණොත් ගැළවීම තියෙනවනේ. ඒ හින්දා බය වෙන්න ඕනත් නෑ. ඒ වුණාට අර සෙවීම නවත්තන්න එපා කියන පණිවිඩේ තමයි මන් දෙන්නේ. හොඳයි. තෙරුවන් සරණ.
ගොඩාක් පින් සර්. තෙරුවන් සරණයි.
මොකද අපිට ශ්‍රද්ධාව නැත්තම් මේ මට්ටමේ සාකච්ඡා කරන්නත් බෑ, දහම අහන්නත් බෑ. දැම්මම පැනලා අයින් වෙනවනේ. දැන් එහෙම වෙන්නේ නෑනේ. ඔච්චර වෙයි මේ. එහුණත් අපි අර ඒ ශ්‍රද්ධාව කියන එකට මේ පිහිටීමක් තියෙනවා. එහෙන් තමයි අපි මෙච්චර අමාරුවෙන් හරි තව තව මේක හොයන්නේ. බුදුහාමුදුරන්ගේ දහමම හොයන්න ඕන කියන තැන ඉන්නවනේ. ඒ ශ්‍රද්ධා අධිමුච්ඡති කියන එක. ශ්‍රද්ධාව කියන එක කියන්නේ දහම වැටහුණා කියන එක නෙමෙයි. කියන්නේ දැන් මේක බුදු කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට කියා දෙන්න බෑ, හොයාගන්න බෑ කියන තැනටනේ අපි යන්නේ. අපිට තේරෙන්නේ නැහැ කියන තැන. ඒ ශ්‍රද්ධාවමයි මතුවෙන්නේ. එහෙනම් දහම වැටහුන් නැතුවට ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. මොකද ඒ ශ්‍රද්ධාවට දැස්සොත් ඒ මාර්ගේ දිගටම යනවා. හරි. එතෙහිම තාර පොට හිත සනසන්නත් ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඈ හොඳයි. පෙරවන් තරණ
සර්, පොඩි දෙයක් මතක් කරාට කමක් නැද්ද සර්? අර චංකී සූත්‍රයේ සර් මං ඒක ඊයේ බල සජ්ජායනා කරද්දී මට හිතුනේ ඒකේ කියලා තියෙනවනේ, සුතවා ධම්මං ධාරේති ධම්මානං දතානං අත්තං උපපරික්කති අත්තං උපපරික්කතෝ ධම්මා නිච්ඡානක් කමන්ති ධම්මා නිච්ඡානක් කාන්තියා සති චන්දෝ ජායති තන්දජාතෝ උස්සහති උස්සහිත්වා තුලහති තුලහිත්වා පදහති පහිතත්තා සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චිකරෝති ගගමෙ. ඊට පස්සේ කියනවා පඤ්ඤාය අත්තිවිජ්ජති පස්සති එත්තාවතානුකෝ සත්‍යානුබෝධී හෝති කියලා. එතකොට ආය බුදුහාමුදුරුව කියනවා නතේවතාව සත්‍යානුපත්ති හෝති කියලා. තාම සත්‍ය සච්චානුපට්ටි හෝති කියලා ඒ සේනමත් කියලා කියනවා තාම නෑ සච්චානුපට්ටි හෝති කියලා. ඉතකොට මේ ඉතකොට ඉන්නේ ඉන්න මට්ටම මේ ඒ ඔය සර් කිව්වට සැනසෙන්න පුළුවන් කියලා එහෙම සැනසෙන්න පුළුවන් මට්ටමකුත් නෙමේ වගේ හිතෙනවා සර්. අර තමන් තමන්ටම රැවටෙන්නෙත් නෑනේ දැන් රැවටිලා රැවටිලාමත් එහෙම එහෙකුත් තේරෙනවා. ඉතින් වෙන කරන්න දෙයක්කුත් නැහැ ඉතින්.
ඔය එක මට මේ සමහර තැන් ඇහුන්නේ නැ මේ ප්‍රශ්නේ හරියට ආයේ. ඔව් අර ඒ චංකී සූත්‍රේ කියන ඒවත් එක්ක කිව්වේ නේද?
ඒ සේරම කියලා සර් බුදුහාමුදුරුව කියනවා නතේව තාව සත්‍යනුපත්ති හෝති කියලා. තාම සත්‍යයට පත්ුනේ නැහැ කියලා කියනවා අන්තිමට.
අන්න හරි. ඒවා ඒක තමයි. ඒක තමයි. ඒ අර ටික ඉක්මවා ගියත් ඒ තමයි. ඒ මට්ටමනේ අර දහම ඇහිලා යොමු වෙන මට්ටම. ඒකත් එක්ක තව සිද්ධ වෙන දේවල් තියෙනවා. හරි.
ඔව් එතන මට ආපු ප්‍රශ්නේ මේක පඤ්ඤායෙන් විනිවිද දකි කියලා කියලා සත්‍යානුබෝධී හෝති ප්‍රඥාවෙන් විනිවිද දකින මට්ටම කියලා ආය කියනවා නැතේව තාව සත්‍යානුපත්ති හෝති. තාම සත්‍ය අවබෝධය වුන්නේ නැහැ කියලා. එතකොට සර් අපි ඉන්න මට්ටම මේ බාලාංශේ මට්ටම තමයි බුදුහාමුදුරුව මේ කියන්නේ. ඉතින් දැන් ඔළුව කැරකෙවෙන්න කොච්චර කල්පනා කරලත් මේට වැඩිය කල්පනා කරගන්නත් බැයි නං ඉන්නේ මෙතන නම්. එතකොට ආයේ බුදුහාමුදුරුව කියනවා නැතේව තාව සත්‍යානුපත්ති හෝති කියලා. තෙරුවන් සරණයි.
ඔව් ඒක තමයි. ඉතින් අපි මං කියන්නේ අර අපිට දහම ඇහෙන මට්ටමට එන්න කොච්චර දේවල් කරන්න තියෙනවද, අපේ පැත්තේ කොච්චර වැඩෙන්න ඕනද. ඒක අර දැනුම ගන්න එක නෙමෙයි. ඊට වඩා වෙනස් පැත්තක් අපේ හැදෙන්න ඕන. අර අපේ අදහස් දාන්න නැති මට්ටමටම එන්න අපිව අසරණ වෙන්නම ඕන. අපිට ඒක නිකන් බලෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. හොයලා හොයලා සිද්ධ වෙන දෙයක්. ඒ දහම අහන්න ඕන, ඒකට අනුව විමසන්න ඕන, ඒක දිගටම කරන්න කියන්නේ ඒක. ඒකේ ඒ විදිහට අපි එක තව තව ඒක යදෙන එක. ඉතින් ඕවයින් පේන්නෙම මේකේ අර සියුම් භාවය. හැබැයි සියුම් භාවය කියන්නේ අපි අර හිතන විදිහ වෙනස් වීම වෙන්නේ නැහැ. කෝණය වෙනස් වෙන්නේ නැහැ. කෝණය වෙනස් වෙන්න නම් දහම ඇහෙන්න ඕන. දහම ඇහෙන්න නම් අපේ අදහස් නොදා අහන මට්ටමකට එන්න ඕන. එතකොට ඒ මට්ටමට එන්න අර අපේ පැත්තේ ඉතින් මේවා විමසනකොට හොයනකොට අපේ ටිකෙන් ටික ඒ ගතිය තමයි වැඩෙන්නේ. එතකොට අපි අර මම දන්නවා කියන එකට වඩා අපි මේක කොහොම හරි අහන්න තව තව යමු වෙනවා. ඒකත් එක්ක දැන් ඕකේ අර ඔන්න ඕවත් එක්ක තමයි අර මේ ගැඹුරු සූත්‍ර ශුන්‍යතා පටියත සූත්‍ර කියන්නේ දැන් චූල ශුන්‍යත සූත්‍රේ ඒ වගේ සූත්‍ර අහන්න මට්ටමකට අපේ මනස දියුණු වෙනවා. නැත්නම් ඒවා ඇහුවා කෙව්වට අර ඇහෙන්නේ නැහැ කියන්නේ. ඒවයි කොච්චර සියුම් කරුණු මතු කරනවාද? අර සාමාන්‍ය මනසකට දකින්න හරි අමාරු. අපේ අර දරත භාවය කියන එක. ඒ කියන්නේ කොච්චර අපේ දැඩි බවක් තියෙනවද? ඒක එක මේ දහම දකින්න බෑ. දරත භාවය නේ? පොඩි පොඩි වචනවල කොච්චර සියුම් ගතියක් තියෙනවද කියන එක. හරි. හොඳයි. පෙරවන් සරණයි. මම හිතන්නේ අපි මේ එතන අවසන් කරමු. මම මෙච්චර වෙලා හරි සාකච්ඡා පවත්වන්න ලැබුණ එකත් ලොකු දෙයක්. මේ මේ සාකච්ඡා පවත්වගෙන යන්න ඒ උදව් උපකාරී කරන හැමෝටම අපි පුණ්‍යානුමෝදනා කරමු. ඔවුන් නිසා තමයි අපිට මේ අවස්ථාව ලැබුණේ. ඒ වගේ මේ සාකච්ඡා වලට සවන් දෙන යම්කිසි දේවතාවන් වහන්සේ නමක් ඉන්නවා නම් අපි කරපු සියලුම පින් අනුමෝදන් වෙන්න, දිවයිසුරු වැඩි දියුණු වෙන්න, සතුටටපත් වෙන්න, උතුම් ධර්ම අවබෝධයේ පිහිටම හේතු වාසනා වෙන්න, ඒ සතුටටපත් වෙන දේවතාවන් වහන්සේලා අපිට යම්කිසි මෙලෝ වශයෙන් දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උත්‍රයල් එදදුවස් සරසතුරු පද්වයක් ස්වභාවික උපද්‍රවයක් අපිට හරි අපේ පවුල්වල අයට හරි කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නේ. ඒ සෑමකින් අප ආරක්ෂා කරන්න, තව තවත් දහම අහන්න පරිසරයේම සකස් කරලා දෙන්න, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න, දහම ඇහෙන්න, දහම විමසන්න අවශ්‍ය පරිසරය අපිට සකස් කරලා දෙන්න කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. හැමෝටම දහම් අවබෝධ කරන්න හැකියාව වැඩි වෙන්න, ඒවා ඇහෙන්න, යොමු වෙන්න, අවස්ථාව ලැබෙන්න, හේතු වාසනා වෙන්න කියලා අපි අදටත් අවසන් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිල් දනාතම.